සිව්වැනි පරිච්ඡේදය දත යුතු මූලික කරුණු. මෙම පරිච්ඡේදෙහි මා භාවනා පුහුණුව සඳහා අත්‍යවශ්‍ය මූලික සිද්ධාන්ත හතරක් පිළිබඳ පැහැදිලි කොට ඇත. භාවනා පුහුණුව යනු හුදෙක් ඉදිරියට හා පසුපසට ගමන් කිරීම පමණක් හෝ නොසෙල්වී හිඳගෙන සිටීම පමණක් හෝ නොවේ. භාවනාවෙන් ලබාගත හැකි ප්‍රතිලාභයන් කෙනෙකු කොපමණ වේලාවක් භාවනා කළාද යන්න මත නොව, කෙනෙකුගේ සිතෙහි එක් එක් මොහොතක් පාසා පැවති ගුණාත්මක බව මත රඳා පවති. පළමුවෙන්ම වැදගත් වන සිද්ධාන්තය නම්, භාවනාව වර්තමානයේ තුල සිට කළ යුතු වීමයි. භාවනා කරන අතරතුර මනස ඒ ඒ මොහොතේදී සිතෙහි හටගන්නා විඳින් කෙරෙහි යොමුකොට තබාගත යුතුයි. අතීතයේ තුල ජීවත් වීමත් අනාගතයට පැනීමත් නොකළ යුතුයි. මා කොපමණ වේලාවක් හිඳගෙන සිටියාද? තව කොපමණ වේලාවක් ඉතිරිව තියෙනවද? යනාදී ලෙස කල්පනා කිරීමෙන් වැළකිය යුතුයි. මොහොතක්වත් අතීතේ හෝ අනාගතයේහි මං මුලා නොවි, වර්තමානයේ ඒ ඒ මොහොතේ සිතෙහි හටගන්නා අරමුණු දෙස බලමින් ඒවා හඳුනාගත යුතුයි. ඔබගේ සිත වර්තමානයේ පවතින දෙයින් ගිලිහි ඇත්නම් ඔබට යථාර්ථයේද ගිලිහි යනු ඇත. සෑම අරමුණක් හෝ විඳීමක් පවතින්නේ කෙටි වේලාවකි. එම නිසා එම අරමුණ හෝ විඳීම හට ගැනීම, පැවතීම හා නැතිවීම යන සියලු අධියරයන් ඒ ඒ අරමුණෙහි හෝ විඳීමෙහි ස්වභාවය පැහැදිලිව ඒත්තු යන ආකාරයේ මන්ත්‍රා වාක්‍යයක් මෙනෙහි කරමින් මනසට හසු කර බැලිය යුතුයි. අපට යමක යථා ස්වභාවය හඳුනාගත හැකි වන්නේ එසේ කිරීමෙන් පමණි. දෙවන වැදගත් සිද්ධාන්තය නම්, භාවනාව අඛණ්ඩව කරගෙන යා යුතු වීමයි. අන් සියලු අභ්‍යාසයන් මෙන්ම භාවනාවෙන්ද නියම ප්‍රයෝජන ලබා ගැනීමට නම්, එය කෙනෙකුගේ එදිනෙදා ජීවිතයට පුරුද්දක් ලෙස එකතු කරගත යුතු වෙයි. ඇලීම, උපාදානය වැනි වැරදි පුරුදු වලින් අත් මිදීමට අපට හැකියාව ලැබෙන්නේ එවිටයි. කෙනෙකු භාවනාව අතරින් අතර පුහුණු වෙමින් අතරමැද කාලය නොසලකිල්ලෙන් සිතට මංමුලා වන්නට දී ගත කරයි නම්, එයින් එම පුහුණුවන කෙටි කාලයේදී මනසෙහි ඇති වූ තැන්පත් භාවය දුර්වල වී යයි. එම නිසා භාවනාව පලක් නැති දෙයක්සේ ඔවුන්ට පෙනෙයි. තමන් එදිනෙදා කරන කියන සිතන සියලු දෑ නොකඩවා භාවනාවට අරමුණු කොට බැලීමට පුහුණුවන තෙක්, භාවනාවට ආධුනිකයන් ඒ කෙරෙහි කලකිරීමත්, භාවනාව පිළිබඳ විශ්වාසය නැති වී බලාපොරොත්තු කඩවීමත් සිදු වෙයි. ඔවුන් නොකඩවා ඒ ඒ මොහොතේ හටගන්නා අරමුණු සිතින් බැලීම සහ සිහිය පිහිටවීම පුහුණු කළ පසු ඔවුන්ගේ සතිය දියුණු වී භාවනාවෙන් නිසි ප්‍රතිලාභ ලැබෙන බව වැටහෙන්නට පටන් ගනී. කෙනෙකු එක මොහොතක සිට අනෙත් මොහොතට නොකඩවා භාවනාව පුහුණු කළ යුතුයි. ඉහත පරිච්ඡේදවල විස්තර කළ ආකාරයට සම්ප්‍රදායනුකූලව කෙනෙකු හිඳගෙන හෝ සක්මන් කරමින් භාවනාවෙහි යෙදෙන විට නිවැරදිව මෙනෙහි කිරීම පුහුණු වීමෙන් සෑම මොහොතකම හටගන්නා සියලු අරමුණු සහ විඳීම් මනසට හසු කරගනිමින් වර්තමානයේ තුල සිත පිහිටුවා ගනි. සක්මන් භාවනාව කරන විට එක් පාදයක චලනයක සිට අනිත් පාදයේහි චලනය තෙක් නොකඩවා අවධානය රඳවා ගන්නා ආකාරයත් හිඳි ඉරියව්වෙන් කරන භාවනාවේදී උදරයේ පිම්බීම හැකිලීම පිළිබඳව නොකඩවා සිහිය පිහිටුවන ආකාරයත් පැහැදිලි කරන ලද්දේය. එපමණක් නොව සක්මන් භාවනාවේ යෙදී අවසානයේ හිඳි ඉරියව්වට මාරුවන අතරතුර කාලයේද කෙනෙකු ඒ මොහොතෙහි කය පවත්වන ඉරියව්ව පිළිබඳව සිහිය පිහිටවිය යුතුය. ඉරියව්ව වෙනස් කිරීමේදී පවතින සියලු අතරමැදි ක්‍රියාවන් නැවෙනවා ස්පර්ශ වෙනවා වාඩි වෙනවා ආදී වශයෙන් මෙනෙහි කළ යුතුය. හිඳි ඉරියව්වට පැමිණි විට උදරයේ පිම්බීම හැකිලීම වෙත සිහිය යොමු කළ යුතුය. මෙසේ නියමිත කාලය පුරාවට භාවනාවෙහි යෙදීමෙන් අනතුරුව නැවත එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු වලට එළඹෙන විට එයද නොකඩවා සිහිය පවත්වා ගනිමින්ම කළ යුතුය. ඊළඟ භාවනා වාරය පටන් ගන්නා තෙක් තමන්ට හැකි උපරිමයෙන් සෑම කටයුත්තක්ම මෙසේ සිහිය පවත්වා ගනිමින් කළ යුතුය. භාවනා පුහුණුව වර්ෂාවක් වැනි කෙනෙකු සතිය පිහිටවන එක් එක් මොහොතක් එක් එක් වැහි බිඳුවක් වැනි එක් එක් වැහි බිඳුව වෙන වෙනම ගත් කල එතරම් වැදගත් කමක් නැතයි හැඟී ගියත් වැහි බිඳු සියල්ල එක්ව ගත් කල මහා ජලාශ පිරවීමටත් ගම් වතුරක් වී ගමක් යට කිරීමටත් සමත් වන්නාක් මෙන්ම එක් මොහොතක් පමණක් ගත කල නොවැදගත්සේ පෙනී ගියත් එක මොහොතකින් අනෙක් මොහොතකට නොකඩවා සිහිය පවත්වාගෙන ගිය විට එම ෂණයන් සියල්ල එකතු වී ඉතා ප්‍රබල සතියක් ගොඩනැගී යථාර්ථය පිළිබඳව අවබෝධ වන විදර්ශනා ඥානය ගොඩනැගීමටද සමත් වෙයි. තෙවැනි වැදගත් සිද්ධාන්තය නම් විදර්ශනා ඥානය ඇති කිරීමට සමත් වන්නා වූ නිවැරදි සිහිය ගොඩනගා ගන්නේ කෙසේද යන්නත් අරමුණු සහ විඳීම් දෙස නුවණින් බලන්නේ කෙසේද යන්නත් සම්බන්ධයෙනුයි. විඳීම සහ අරමුණු පිළිබඳ සාමාන්‍ය ක්‍රමයට සිහිය පවත්වා ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. එවැනි ආකාරයක සාමාන්‍ය සිහියක් භාවනාවේ නොයෙදෙන්නන් අතරත් එපමණක් නොව තිරිසන් සතුන් අතර පවා ඇත. නමුත් එයින් ඔවුන්ට විදර්ශනා ඥානය ලැබීමක් හෝ අවිද්‍යා දුක් දුම්නස් වලින් මිදීමට හේතුවන යථාර්ථය අවබෝධ වීමක් සිදු නොවේ. මෙහිදී සඳහන් වෙන මෙම යථාර්ථය අවබෝධ කරවීමට සමත් සතිපට්ඨානය ගොඩනගා ගැනීමට කෙනෙකුගේ මනසෙහි පැවතිය යුතු ගුණාංග තුනක් පහත සඳහන් වෙයි. 1. කෙලෙස් තවන වීරය ආතාපි. අරමුණක් හෝ විඳීමක් එය ඇතිවෙනවාත් සමගම පැහැදිලිව හඳුනා ගැනීම සඳහා හුදෙක් පිම්බෙනවා හැකිලෙනවා යනාදී වශයෙන් වචන කීම පමණක් ප්‍රමාණවත් නොවේ. එපමණකින් යථාර්ථය අවබෝධ වීමක් සිදු නොවේ. යම් අරමුණක් හෝ විඳීමක් ඇතිවෙනවාත් සමගම කෙනෙකු ඒ කෙරෙහි දැඩි වීරයෙන් සිත යොමුකොට එම අරමුණෙහි ඇතිවීම පැවතීම නැතිවීම යන සියලු අවස්ථාවන් පිළිබඳ සිහිය පැවැත්වීමට උත්සාහ ගත යුතුය. උදාහරණයක් ලෙස ඔබ උදරයේ පිම්බීම හැකිලීම පිළිබඳ සිහිය පවත්වාගෙන යන විට ඔබේ හිස තුලින් පිම්බෙනවා, හැකිලෙනවා ලෙසින් මන්ත්‍ර වාක්‍ය කීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඔබේ මනස සම්පූර්ණයෙන් උදරය වෙත යොමුකොට එම අරමුණෙහි හෝ විදීමෙහි ඉපදීම, පැවතීම, නැතිවීම මනසින් දකිමින්ම එය කළ යුතු අතර ක්ලේශ ධර්මයන්ට හෙවත් ලෝභය, ද්වේෂය ආදී සිතුවිලි වලට ඉඩ නොදීමට වීර්ය කළ යුතුය. 2. සම්‍යක් ප්‍රඥාව. අරමුණ වෙත සිත යොමු කළ පසු කෙනෙකු ඒ වෙත සිහිය රඳවා ගැනීම සඳහා මනස මෙහෙවිය යුතුය. පිම්බෙනවා, හැකිලෙනවා ලෙසින් හුදෙක් වචනවලින් පමණක් අරමුණ නොදක ඒහා සමග උදරයේ උස් පහත් වන චලනය ආරම්භයේ සිට අවසන් වන තෙක් නුවණින් යුතුව මනසින් නිරීක්ෂණය කරන්න. එම අරමුණ යම් වේදනාවක් නම් නොපසුබටව එම වේදනාව කෙරෙහි සිත යොමු කොට එය නිරීක්ෂණය කරන්න. එම අරමුණ යම් සිතුවිල්ලක් නම් එම සිතුවිල්ලෙහි අන්තර්ගතය තුල අතරමං නොවි එම සිතුවිල්ල සිතීම ලෙසින් හඳුනාගෙන එය නිරීක්ෂණය කරන්න. 3. සතිය. අරමුණ කෙරෙහි සිත යොමුකොට මුලින් කී පරිදි මනස මෙහෙයවා ඒ කෙරෙහි සිහිය පිහිටවීමෙන් අනතුරුව කෙනෙකු එම අරමුණෙහි ආකාරයෙන්ම හඳුනාගත යුතුය. එම අරමුණ හෝ විඳීම හොඳයි, නරකයි හෝ මම, මගේ ලෙසින් තක්සේරු කිරීමේදී සිදුවන්නේ සිත වික්ෂිප්ත වී යාමයි. එම නිසා එම අරමුණ මගින් සිතෙහි ඇලීම හෝ මෝහය ඉපදවීම වැළැක්වීමට පළමු පරිච්ඡේදයේහි විස්තර කර ආකාරයට එම අරමුණ හෝ විඳීම කෙරෙහි ඔබේ අර්ථකථන දීමට නොගොස් ඒවා පිළිබඳ නිගමනවලට එළඹීමට නොගොස් ඒවා ඒවායෙහි ස්වභාවයෙන්ම හඳුනා ගන්න. සිව්වෙනි වැදගත් සිද්ධාන්තය නම් භාවනාවේ පුහුණුවේ ගුණාත්මක බව පිණිස වන චෛතසික ඉන්ද්‍රිය ධර්ම සමලස දියුණු කර ගැනීම හෙවත් ඉන්ද්‍රිය සමතාවය ඇති කර ගැනීමයි. ආධ්‍යාත්මික වර්ධනය සඳහා කෙනෙකුගේ මනසෙහි තිබිය යුතුවන ඉන්ද්‍රිය ධර්ම පහක් ධර්මෙහි දක්වා ඇත. ඒවා නම් ශ්‍රද්ධාව, වීරය, සතිය, සමාධිය හා ප්‍රඥාවයි. මෙම ඉන්ද්‍රිය ධර්මයන් මනසට හිතකර ඒවා වන නමුත් නිවරදි ලෙස සමබර ලෙස නොපිහිටියහොත් එය කෙනෙකුගේ හානිය පිණිසම හේතු වෙයි. උදාහරණයක් ලෙස කෙනෙකුට ශ්‍රද්ධාව අධිකව තිබී ප්‍රඥාව දුර්වලව පිහිටියහොත් එම පුද්ගලයා තමාගේ ආත්ම විශ්වාසය මත පමණක් සිටිමින් අන්ධ විශ්වාසයන් ගොඩනගා ගන්නා අතර යථාර්ථය පිළිබඳ ප්‍රත්‍යක්ෂ මූලික අවබෝධය නොලබයි. එහි ප්‍රතිඵලයක් ලෙස එම පුද්ගලයා සත්‍ය ගවේෂණය කොට අවබෝධ කර ගැනීමට නොවෙහිසි සත්‍ය හෝ අසත්‍ය විය හැකි දේවල් පිළිබඳ විශ්වාසයෙන් පමණ කටයුතු කරමින් ජීවත් වෙයි. එවැනි පුද්ගලයන් ඔවුන්ගේ විශ්වාසයන් මත පදනම්ව යථාර්ථය මෙය විය යුතුයයි පූර්ව නිගමනවලට නොපැමිණ භාවනාවෙන් තමා ලබන ප්‍රඥාව හා ශ්‍රද්ධාව සමබර කරගෙන තමා විශ්වාස කරන්නා වූ දෙය සහ යථාර්ථය අතර වෙනස ප්‍රවේශමින් ගවේෂණය කළ යුතුයි. කෙනෙකු ශ්‍රද්ධාව පවත්වන්නේ සත්‍ය වූ දෙය පිළිබඳවම විය හැකි වුවත් ප්‍රඥාවෙන් එය තමා විසින්ම අවබෝධ කිරීමට වෑයම් නොකළහොත් එම ශ්‍රද්ධාව දුබල හා අස්ථීර විය හැකි. අනෙක් අතට කෙනෙකුට ප්‍රබල ප්‍රඥාවක් තිබී ඉතා දුර්වල ශ්‍රද්ධාවක් තිබේ නම් එම පුද්ගලයා මාර්ගයේ පිළිබඳ නිරන්තරයෙන් සැක පහළ කරන අතර එහි යෑමට අවංක උත්සාහයක් නොදෙයි. සිද්ධාන්තය නිවැරදිව දන්නවා යැයි අතිශය විශ්වාසය තැබිය හැකි ගෞරවනීය දේශකයන් විසින් මාර්ගය පෙන්වා දුන්නත් එවැනි පුද්ගලයන් තම අවිශ්වාසයේ නැමැති අවලම්භය තමා විසින්ම සත්‍ය විමසා බැලීම දක්වා දිගු කිරීම ප්‍රතික්ෂේප කරයි. ඒ වෙනුවට ඔවුන් සැක පහළ කරමින් තර්ක විතර්ක කරමින් පමණක් කාලය ගෙවා දමයි. මෙවැනි ආකල්පයන්ද භාවනාව දියුණු කරවීමට දැඩි බාධාවක් වෙයි. ඔවුන්ගේ විශ්වාසය මද බව නිසා සිත යම් දෙයක් කෙරෙහි රඳවා තබා ගැනීම අසීරු වෙයි. එවැනි පුද්ගලයන් ඔවුන්ගේ සිත් තුළ තිබෙන මෙම සැකය සත්‍ය ගවේෂණය පිණිස බාධාවක් ලෙස දැක හඳුනා ගැනීමට වීර්ය කළ යුතුය. තමන්ගේ තර්ක විතර්ක මත පදනම්ව සිට ඇතිකර ගන්නා වූ නිගමන ප්‍රකාශයට පත් කිරීමට පෙර අවංකව වීර්ය කොට භාවනාව දියුණු කරගෙන තමා විසින්ම සත්‍ය දැකීමට ඕන් වෙහෙසිය යුතුය. මේ ආකාරයට තවත් කෙනෙකුට දැඩි වීර්යක් තිබෙන නමුත් සමාධිය ඉතා දුර්වල මට්ටමක තිබිය හැකි. එවැනි පුද්ගලයන් හට එක මොහොතක්වත් සිත එක් දෙයක් කෙරෙහි රඳවා තබා ගැනීම අසීරු වෙයි. ඔවුන්ගේ සිත් නිරන්තරයෙන් විසිරී පවතී. ඇතැම් පුද්ගලයන් තමන්ගේ ජීවිතයේ ප්‍රශ්න ගැන කල්පනා කිරීම හා දාර්ශනික ලෙස විමර්ශනය කරමින් සිටීම විනෝදජනක කාර්යයක් ලෙස සලකයි. එසේ කිරීම නිසා මනසට ඇතිවන ආතතිය හා වික්ෂිප්ත වීම ඔවුන්ට නොතේරෙයි. තමන්ගේ මානසික පෙළඹවීම නිසා ඔවුන්ගේ සිත් අවුල් ජාලාවක් වී පවතින බැවින් භාවනාවට මොහොතක් හෝ නිශ්චලව හිඳ සිටීම ඔවුන්ට කළ නොහැකි වෙයි. එවැනි පුද්ගලයන් තමන් තමන්ට අවංක වී මෙම අප්‍රසන්න අසහනකාරී මානසික ස්වභාවය තමා පුරුද්දක් වශයෙන් ඇතිකරගෙන සිටින්නා වූ මෙම මානසික වික්ෂිප්තභාවය නිසාම හටගන්නක් බව තේරුම් ගත යුතු වෙයි. ඔවුන් ඉතා ඉවසීමෙන් මෙම මානසික පුරුද්දෙන් ගැලවී යථාර්ථය ඒ ආකාරයෙන් දැකීම පුහුණු කළ යුතුය. එදිනෙදා ජීවිතය තුළ විවිධාකාර වූ මානසික ක්‍රියාවලීන්ට මුහුණ දීමට සිදුවීම නොවැළැක්විය හැකි බව සැබෑවකි. නමුත් අපේ හැම සිතුවිල්ලක්ම අපගේ මනස වික්ෂිප්ත කිරීමට හේතුවක් කර නොගෙන කුමන සිතුවිල්ලට වැදගත් කමක් දිය යුතුද යන්න තෝරා බේරා ගත යුතුය. අවසන් වශයෙන් කෙනෙකුට සිත සමාධිගත කිරීමේ හැකියාව ප්‍රබලව තිබුණත් අවශ්‍ය පමණට වීර නොතබිය හැකි. එවැනි පුද්ගලයින්ට භාවනාව අතරතුර ලෙහෙසියෙන් කම්මැලි ගතිය සහ නිදිමත ඇතිවේ. නිදිකිරා වැටීමට පටන් ගැනීම නිසා ඔවුන්ට කිසිදු අරමුණක් නිවරදිව හා නිරවුල්ව නිරීක්ෂණය කිරීමට නොලැබෙයි. භාවනාවේදී නිරන්තරයෙන් නිදිකිරා වැටෙන පුද්ගලයන් විසින් හිටගෙන හෝ ඇවිදින ඉරියව්හෙවත් මනස වඩාත් අවදීන් තබන්නා වූ ඉරියව් භාවනා පුහුණුව සඳහා යොදා ගැනීම යෝග්‍ය වේ. පස්වැනි ඉන්ද්‍රිය ධර්මය වන සතිය යම් අරමුණක් ඒ ආකාරයටම හඳුනා ගනිමින් ඒ වෙත පැහැදිලි නිරවුල් සිහිය පවත්වාගෙන යාමට කියන තවත් වචනයකි. සමතුලිත මනසක සති සම්පන්න බව විද්‍යමාන වෙයි. එම නිසා අනෙක් ඉන්ද්‍රිය ධර්ම සතර සමබර ලෙස පවත්වාගෙන යාම හේතුවෙන් හටගන්නා ඵලය ලෙසද සතිය දැක්විය හැකි. කෙනෙකුගේ සතිය හොඳින් වැඩෙත්ම එම පුද්ගලයාගේ භාවනාවද සාර්ථක වෙයි. එම නිසා ඔබ ඉහත විස්තර කළ අනෙක් ඉන්ද්‍රිය ධර්ම හතර සමබර කර ගැනීමට සහ ඒ සමගම සතිය ගොඩනගා ගැනීමට උත්සාහවන්ත විය යුතුයි. ඇත්ත වශයෙන්ම අනෙක් ඉන්ද්‍රිය ධර්මයන් සමබර කර ගැනීමේ ක්‍රමයද සතිය පවත්වා ගැනීම පුහුණු වීමයි. දැඩි විශ්වාසය නිසාම කෙනෙකුට යම් යම් දෑ කෙරෙහි ආශාවත් යම් යම් දෑ කෙරෙහි පිළිකුලත් ඇතිවිය හැකි. එවිට ආශාව පිළිකුල ලෙස එම අරමුණු ඒ ආකාරයෙන් හඳුනාගත් විට තමා තුළ ඒවා කෙරෙහි හටගෙන ඇති බැඳීම ඇලීම විනිවිද ඒවායේ සත්‍ය ස්වභාවය දැකිය හැකි වෙයි. කෙනෙකු තුළ සැකය ඇති වූ විටත් සැකය ලෙසින් එම අරමුණ හඳුනාගත යුතුයි. එසේම සිත වික්ෂිප්ත වී ඇතනම් වික්ෂිප්ත වී ඇත නිදිමතක් දැනේ නම් නිදිමතයි යනාදී වශයෙන් සෑම අරමුණක්ම පැහැදිලි ලෙස නිරවුල්ව හඳුනාගෙන ඒ පිළිබඳ සතිය ගොඩනගා ගැනීමෙන් එම අහිතකර මානසික තත්ත්වයන් විශේෂ උත්සාහ දැරීමකින් තොරව පහව යයි. ඒ සති සම්පන්න බව නිසඟයෙන්ම මනස තුලනය කිරීමට සමත් වන බැවිනි. මෙසේ චෛතසික ඉන්ද්‍රිය ධර්ම පහ සමතුලිත වූ විට සෑම සිද්ධියක්ම ඇතිව නැතිවන ආකාරය මනසින් දැකීමට කෙනෙකුට හැකි වෙයි. ඒ සංසිද්ධි තමාගේ අර්ථකථන දෙමින් විනිශ්චය කරමින් අදහස් පැතිරවීමට නොයයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇලීම් හා බැඳීම් පහව ගොස් සියල්ල අත්හැරිය හැකි ස්වභාවයකට මනස පත්වෙයි. එමගින් දුක්ඛ වේදනාවන් මැඩ පවත්වා ගැනීමට හැකි වෙයි. ශක්තිමත් මිනිසෙකු යකඩ පොල්ලක් පහසුවෙන් නමන්නාක් මෙන් කෙනෙකුගේ මනසද ශක්තිමත් වූ විට මනසෙහි ඇති ඇද ගැසුණු ස්වභාවයන් අයහපත් වූ අකුසල චිත්තයන් නමා වාත්තු කොට හැඩගසා අවසානයේ මනස සෘජු කිරීමට හැකියාව ලැබේ. එම නිසා සමතුලිත වූ මනසක් ඇතිකර ගැනීමේ ප්‍රතිඵලය ලෙස කෙනෙකුට සියලු ආකාරයේ ආත්‍ති සහ දුක්ඛ වේදනාවන් මැඩ පවත්වාගෙන මනසට ස්වභාවික වූ සාමය සහ ප්‍රීතිය ළඟා කරගත හැකි වෙයි. ඉහත ඒ ආකාරයට විස්තර කරන ලද්දේ භාවනා පුහුණුවෙහි ගුණාත්මක බව සඳහා අවශ්‍ය වන වැදගත් සිද්ධාන්ත හතරය. කෙටියෙන් නැවතත් සඳහන් කළහොත් 1. වර්තමානය තුල හිඳමින් පුහුණු වීම. 2. නොකඩවා පුහුණු වීම. 3. කෙලෙස් තවන වීරය, සම්‍යක් ප්‍රඥාව සහ සතිය යන අංග ඇතිකර ගැනීම මගින් භාවනා කමටහන් මනවින් සම්පාදනය කර ගැනීමට කටයුතු කිරීම. 4. ශ්‍රද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්මයන් සමතුලිතව පවත්වා ගැනීම. මුලින් සඳහන් කළ පරිදි භාවනාවෙන් ලැබෙන ප්‍රතිලාභය තීරණය වන්නේ භාවනා කළ ප්‍රමාණය අනුව නොව එහි ගුණාත්මක භාවය අනුව වන නිසා මෙම පාඩම හැදෑරීම භාවනා පුහුණුවේදී ඉතා වැදගත් වෙයි. මෙහි එන ඉගැන්වීම් ඔබගේ පුහුණුව සඳහා යොදා ගැනීමෙන් ඔබ සියලු දෙනාට ඉහළ ශාන්තියක් සහ දුකින් මිදී ගිය සතුටක් ළඟා කර ගැනීමට හැකි වේවායි මම අවංකව බලාපොරොත්තු වෙමි. භාවනා කරන්නේ කෙසේද යන්න ඉගෙනීමට ඔබ දක්වන උනන්දුව පිළිබඳව නැවත වතාවක් ඔබ සැමට මාගේ ප්‍රණාමය හිමිවේ.